අපි දැන් බලමු දරුවනේ නාට්‍යයක් කියන්නේ මොකද්ද කියන එක විස්තර කරලා බලමු. නාට්‍යයක් කියන්නේ මොකද්ද කියලා බලන්න පෙර ඔබ හොඳින් ඔබට දැන් ශ්‍රවණය කරන්න සලස්වනවා නාට්‍යයක කොටසක්. මේක හොඳින් අහලා ඉමු.
මලගෙදර අපිට පාන් රාත්තල් කීයක් හම්බ වුණා?
දෙකයි.
ඉන්න එකක් කොතල ගනිමින් මලගෙදර ගෙනියන්.
එතකොට අපි හෙට ගන්නවද?
ඒක ඉතින් හෙට ඉර පායපම් බලා ගන්න බැරිය.
මේ මන් දන්නේ
නැහැ. අපිට ජීවත් වෙන්න බැරි එක ඇත්ත බං. ඒ වුණාට යකෝ මලගෙයකට ගිය හැකිද හිස්සකින්? මං මො කැන්දංගනකට කිව්වා මං ඉඳාවේ හම්බ කරන්න කලින් ඉන්නේ කියලා. මම කිව්වා මම ඉන්නේ කීරු කොටුවේ පෙට්ටියක කියලා. මං කිව්වා මට වස්තුවකට තියෙන්නේ මගේ අතයි පයයි විතරයි කියලා. කවදාවත් උඹට බොරුවක් කරලා නෑ මැටිල්ඩා. මං ඉඳා පුරුදු නැ ඉංගා කාල හරි බෝ ජීවත් කරවනවායි කියලා. ඒ කියනවා ඉංගා කාල හරි මං බෝ ජීවත් කරවනවා එච්චරයි.
ඔය ගියේගිලිච්ච මිනිහා ඊයේ පෙරේදා මෙහෙම පදිංචි වෙච්ච පිටතන් කාරේතු මැටිල්ඩාගේ අපි හඳුරන්නේ නැහැ.
මොකද්ද බං ඇඳුරුම්කම කියන්නේ? මැරිච්ච මිනිහක් මිනිස්සෙක් උඹත් මිනිස්සෙක් ඕක තමයි ඇඳුරුම්කම.
ඇවුනද මැටිල්ඩා? ඔය මිනිහාගේ කෑනෙත් නැහැලු බං.
ළමයින්ද?
ඔස්සට වාගේ පුංචි පුංචි උන්නවා හතර දෙනෙක්.
අනිච්චේ දුක්කේ අම්මයි තාත්තයි දෙන්නම නැතු ඔය දරුවන්ට යන කලදසාව මොකද්ද? උන් ඉතින් පරු පැටවාගේ කානුවක් කානුවක් ගානේ ඉව කර කර.
ඔබේ සවන් දුන්නේ ආර්.ආර්. සමරකෝන් මහතාගේ කැලණි පාලම නාට්‍ය කොටසකටයි.
ඔව් සඳුන් සර්, මම මෙහෙම නාට්‍යයක් කියන්නේ මොකද්ද කියන එකට මේ වගේ පූර්වාදර්ශයක් ගන්නම්. හොඳයි, අපි නාට්‍යයක් රඟ දක්වන්නේ කවුරුන් උදෙසාද? කාටද අපි නාට්‍යයක් රඟ දක්වන්නේ?
අපි ප්‍රේක්ෂකයන් උදෙසා නේද සර් නාට්‍යයක් රඟ දක්වන්නේ?
අන්න හරි, ප්‍රේක්ෂක උදෙසා තමා නාට්‍යයක් රඟ දක්වන්නේ. ඒ වගේම තමා මේ නාට්‍ය රඟ දක්වන්නේ කවුරුන් විසින්ද?
නළු නිලියන් විසින් තමයි මේ නාට්‍ය රඟ දක්වන්නේ.
අන්න හරි, එතකොට නළු නිලියන් විසින් ප්‍රේක්ෂකයන් උදෙසා කතා පුවතක් තමයි අපි රඟ දක්වන්නේ. ඒ අවස්ථාවේදී සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ වේදිකාවක් මත සිට තමයි මේ නාට්‍ය රඟ දැක්වීම සිදු කරන්නේ. එතකොට සඳුන් සර්, නළු නිලියන් නාට්‍ය රඟ දැක්වීමේදී ඔවුන්ට අවශ්‍ය වෙනවා
කතා පුවතක්.
ඔව්, ඒ කතා පුවත ප්‍රේක්ෂකයාට රැගෙන යන ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ මොකද්ද?
සතර අභිනය නේද සර්?
අන්න හරි හර්ෂණී. එතකොට මම දැන් මුලින් කිව්වා වගේම නාට්‍යයක් රඟ දක්වන්නේ කොහෙද? වේදිකාවක් මත. කා වෙනුවෙන්ද? ප්‍රේක්ෂකයන් උදෙසා. කවුද මේ නාට්‍ය රඟ දක්වන්නේ? නළු නිලියන් විසින්. මොකද්ද මේගොල්ලෝ මාධ්‍ය කරගන්නේ? සතර අභිනය. එතකොට සතර අභිනය මාධ්‍ය කරගෙන ඉදිරිපත් කරන්නේ මොකද්ද? කිසියම් කතා පුවතක්. දැන් මට පහසුයි මේක සම්බන්ධව නිර්වචනයක් නිර්මාණය කරගන්න. එහෙනම් නාට්‍යයක් කියලා කියන්නේ යම් කිසි මුලක් මැදක් අගක් සහිත කතා පුවතක් නළු නිලියන් විසින් සතර අභිනයම යොදාගෙන වේදිකාවක් මත සිට සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ රඟ දක්වන ක්‍රියාවලියට කියනවා අපි නාට්‍යයක් කියලා. ඉවරයි.
දැන් අපි නාට්‍ය කොටසක් රසවින්දේ අහලානේ. හැබැයි අපි නාට්‍ය ශාලාවකට ගිහිල්ලා නාට්‍ය ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා තමයි අපි නාට්‍යයක් රසවිඳින්නේ. ඒක නිසා මේ නාට්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍යයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් නේද හර්ෂණී?
ඔව් සඳුන්. ඒ වගේම මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියනකොට තමයි මට මතක් වුණේ දැන් අපි නාට්‍ය නරඹන්නාට කියන ප්‍රේක්ෂකයා කියලා. නේද? ඒ වගේම තමයි මේ නාට්‍ය රඟ දක්වන අයට, එහෙම නැත්නම් රඟ දක්වන පුද්ගලයින්ට අපි කියනවා නළු නිලියන් කියලා. එහෙනම් නාට්‍ය නරඹන්නා ප්‍රේක්ෂකයා විදිහටත්, නාට්‍ය රඟ දක්වන්නා නළු නිලියන් විදිහටත් අපි හඳුන්වනවා. ඒකත් සුවිශේෂී ලක්ෂණයක්.
ඔව්, පොඩ්ඩක් ඉන්න. එතකොට මේ කරුණු දෙකම, දැන් සඳුන් සර් කියපු කරුණයි, හර්ෂණී මිස් කියපු කරුණයි, දෙකම නාට්‍ය කලාවට ආවේනික වෙලා තියෙන ලක්ෂණ තමයි. දැන් මේ නාට්‍ය කලාවට ආවේනික ලක්ෂණ, දැන් අපි නාට්‍යයක් කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා කිව්වා. එතකොට දැන් අපි බලන්න ඕනි මුලකින්දන් නැවතත් ඒ කරුණු මම පැහැදිලි කරනවා ඒ දෙදෙනා හරහා. අපි බලමු දරුවනේ මේ නිර්වචනය හරහා හඳුනාගත් නාට්‍ය තුල තියෙනා වූ ඒකට ආවේනික වෙලා තියෙන ලක්ෂණ තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට මේ නාට්‍යයට ආවේනික ලක්ෂණ මොනවද කියලා වරා නැවත වතාවක් අපි කතා කරලා බලමු.
ඔව් මම ඉස්සෙල්ලා කිව්වාගේ රවීන්ද්‍ර සර් අපි ඉස්සෙල්ලා නාට්‍ය කොටසක් අහලා තමයි රසවින්දේ. හැබැයි අපි වේදිකා නාට්‍යයක් නරඹන්න ගියාට පස්සේ නාට්‍ය ශාලාවකට ගිහිල්ලා මේ නාට්‍ය ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා මේ නාට්‍ය අපි හොඳට රසවිඳිනවා. එතකොට මේ වේදිකා නාට්‍ය අපි අහලා බලලා තමයි රසවිඳින්නේ. එතකොට නාට්‍යයේ තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට අපි අඳුරගන්න පුළුවන් මේ නාට්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියන එක.
ඒ කියන්නේ ඇසින් බලලා කනෙන් අහලා රසවිඳින තියෙන නිර්මාණයක් විදිහට තමයි නාට්‍ය කලාව අපට හඳුනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඔව් හර්ෂණී කියපු කරුණත් නැවත පැහැදිලි කරොත්.
ඔව් මම කිව්වේ දැන් නාට්‍යයක් නරඹන්නේ ප්‍රේක්ෂකයන්. අපි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ඉස්සලා කතා කරේ ඒත් එක්කම මේක කතා කරද්දී අපි නාට්‍ය නරඹන පිරිස එහෙම නැත්නම් නාට්‍ය රස විඳින කොට්ටාෂය අපි හඳුන්වනවා ප්‍රේක්ෂකයන් කියලා. ඊට පස්සේ මේ නාට්‍ය රඟ දක්වන අය රංගනය කරන අය කරලා පෙන්වන අය අපි කිව්වා නළු නිළියන් කියලා. එහෙනම් නාට්‍ය නරඹන්නේ ප්‍රේක්ෂකයා නාට්‍ය රඟ දක්වන්නේ නළු නිළියන් කියන කාරණේ තමයි ඉස්සලා මතක්
ඔව් බොහොම පැහැදිලි. රඟ දැක්වීමට නම් අපට අවශ්‍ය වෙනවා පෙර නිර්වචනයේ සඳහන් කරපු විදිහට කතා පුවතක්. මේ කතා පුවත ඓතිහාසික කතාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උපමා කතාවක් වෙන්න පුළුවන්, ජන කතාවක් වෙන්න පුළුවන්. මේ කුමන කතාවක් ගත්තත් දරුවනේ නාට්‍යෝචිත අවස්ථා යොදාගෙන කතා පුවත නිර්මාණය කරගන්න වෙනවා. එතකොට මේ කතා පුවත මුලක්, මැදක්, අගක් එහෙම නැත්නම් පැහැදිලි ආරම්භයක්, ඒ වගේම තමයි මේ ගැටුම ගෙනියන උච්චතම අවස්ථාවක්, ඒ කියන්නේ මැද අවස්ථාවක් සහ निराකරණය වෙන අවස්ථාවක්, ඒ කියන්නේ අගක් සහිතව කතා පුවතක් තියෙන්න ඕනි. එහෙනම් මුල මැද අග සම්බන්ධව කතා පුවතක් ගොනු කර ගැනීම මේ නාට්‍ය කලාව තුල තියෙනා වූ තවත් විශේෂ ලක්ෂණයක් විදිහට හඳුනගන්න පුළුවන්.
ඔව් ඒ වගේම සර් කෙටි වේලාවක් තුල ලොකු ජීවිතාවබෝධයක් ලොකු ආදර්ශයක් අපිට දෙන මේ නාට්‍ය තුල කෙටි වගේම ප්‍රබල අර්ථවත් සංවාද අපිට දක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකත් අපට විශේෂ ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. වේදිකා නාට්‍යයක් තුළ ප්‍රබල සංවාද යොදා ගැනීම
අනිවාර්යයෙන්ම ප්‍රබලව සංවාද යොදා ගැනීම සිදු කරනවා. මොකද ඒ සංවාද ගත්තට පස්සේ ප්‍රබල උඩුපෙළක් සහ යටිපෙළක් එන විදිහට තමයි සංවාද රචනා කරලා තියෙන්නේ. අපි බොහෝ වපසරියක්, ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් පොඩි සංවාද කෑල්ලකින් අපි ඉදිරිපත් කරලා පෙන්නනවා, ඉදිරිපත් කරනවා. ඒක තමයි නාට්‍ය රචකයාගේ තියෙන සුවිශේෂිතාවය කියලා කියන්නේ.
ඔව් සර් මං සර්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් සර් නාට්‍යයක් බලන්න ගියපුවාම ප්‍රේක්ෂකාගාරේ ඉඳගෙන ඉන්නවනේ. එතකොට සර් මොනවද කරන්නේ?
මම එතකොට සතුට නම් අප්පුඩි ගහනවා, එතකොට හිනා වෙනවා, විවිධ ප්‍රතිචාර දක්වනවා.
ඔව් අපි දන්නවා නාට්‍යයක් බලන්න ගියපුවාම අපි අප්පුඩි ගහනවා, හිනා වෙනවා, විසිල් ගහනවා මම දැකලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දක්වන ප්‍රතිචාර ඒ වෙලාවෙම, එහෙම නැත්නම් අපි කිමු සජීවීව කියලා, අපි ඒ වෙලාවෙම තමයි ඒ වේදිකාව මත ඉන්න නළු නිළියන් දක්වන්නේ. එහෙනම් අපි ඒකට කියන්න පුළුවන් ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්වීමක් කියලා. එහෙනම් මේ ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්වීමත් නාට්‍ය කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
අන්න හරි හර්ෂණී මිස්. එතකොට මම හොඳ තැනකට ආවා දැන්. ප්‍රේක්ෂකයා ලබා දෙන ප්‍රතිචාර තමයි පෙර සඳහන් කරා වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා අපි හඳුනගන්නේ. මේවා නළු නිළියන් ලබා ගන්නේ ඒ මොහොතෙමයි. ඒ කියන්නේ නාට්‍යයක් වේදිකාගත කරන අවස්ථාවේදීම තමයි නළු නිළියන් ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නේ. ඒවා විසිල් ගහන එකක් වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට කොළ උණ්ඩි වලින් ගල් කැට වලින් ගහනවා වෙන්න පුළුවන් නේද? එතකොට තවත් අවස්ථාවලදී ළඟ ඉන්න කෙනා එක්ක කතා කරනවා වෙන්න පුළුවන්, සමහරක් පිරිසක් නැගිටලා යනවා, දොරවල් ජනෙල් අරිනවා. මේ සියලුම නාට්‍යයට සම්බන්ධ වෙන මේ සියලුම ප්‍රතිචාර නාට්‍යයට යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන්. හැබැයි දරුවනේ හොඳම ප්‍රතිචාරය තමා ප්‍රේක්ෂකාගාරයක තියෙන හොඳම ප්‍රතිචාරය මොකක්ද කියලා ඇහුවොත් එම ඒක තමා නිශ්ශබ්දතාවය. ඔව් නිශ්ශබ්දතාවය තමා නාට්‍යයකට ලබන හොඳම ප්‍රතිචාරයේ විදිහට අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ සියලුම රසිකයෝ නාට්‍යයත් එක්ක බද්ධ වෙලා නාට්‍යය හොඳට රසවිඳිනවා කියන එක තමා නිශ්ශබ්දතාවයෙන් පේන්නේ. එතකොට මගේ කරුණ විදිහට මම මේ ඉදිරිපත් කරන්න යන්නේ මේ ලබන සියලු ප්‍රතිචාර ඒ වෙලාවෙම තමයි ලබන්නේ. නාට්‍ය සඳහා ඒ වෙලාවෙම තමයි ලබන්නේ. ඒ ප්‍රතිචාරත් එක්ක සමහරක් වෙලාවට නළු නිළියන්ගේ රංගනයේ තියෙන දුර්වලතා විවේචනයට ලක් කරන ඒවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ නාට්‍යයට සම්බන්ධ වන ඇඳුම් පැළඳුම්, එතකොට අංග රචනය, එතකොට පසුතල නිර්මාණ, රංගාලෝකය මේ වගේ දේවල් වල නොගැලපීම් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ නොගැලපීම් ආවට පස්සේ මේ ප්‍රතිචාර මත නාට්‍යයක නළු නිළියෝ සහ අනුශාංගික කලාවන් වෙනස් කිරීමේ හැකියාව තියෙන නාට්‍ය කලාවට විතරයි. එහෙනම් නාට්‍යයේ තවත් තියෙන විශේෂ සුවිශේෂීම ලක්ෂණයක් තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නාට්‍යයේ වෙනස් කිරීම සිදු කිරීමට හැකිවීම.
ඒ වගේම තමයි රවින්ද සර් මේ වේදිකා නාට්‍යයක් නරඹන්නන ප්‍රේක්ෂකයාට මේ වෙනුවෙන් විශාල කාලයක් වැය කරන්න අමාරුයි. දැන් මේ කාලේ හැටියට ඒක අමාරු දෙයක්. ඉතින් එතකොට අපි නාට්‍යයක් ඉදිරිපත් කරනකොට අපි මේ නාට්‍ය ඉදිරිපත් කරන කාල වේලාව පොඩි සීමාවකට ලක් කරනවා. සාමාන්‍යයෙන් අපි වේදිකා නාට්‍යයක් පැය දෙකක්, එහෙම නැත්නම් පැය දෙකමාරකට අපි සීමා කරනවා. එතකොට වේදිකා නාට්‍යක විශේෂ ලක්ෂණයක් විදිහට අපිට මෙන්න මේ කාලය සීමා සහිත වීම ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් නළුවා රඟ දක්වන ස්ථානය වේදිකාවනේ. එතකොට මේ වේදිකාව සීමිත ඉඩක් තමයි නළුවාට මේ රංගන කාර්ය සඳහා ලැබෙන්නේ. එතකොට නළුවාගේ ඉඩකඩ ප්‍රමාණය, එහෙම නැත්නම් නළුවාට ලැබෙන අවකාශය සීමා සහිත වෙනවා. එතකොට කාලය සීමා සහිත වෙනවා වගේම මෙන්න මේ නළුවාට රංගනය සඳහා ලැබෙන අවකාශය සීමා සහිත වෙනවා කියන එකත් මේ නාට්‍ය වලට නාට්‍යයේ විශේෂ ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්.
ඔව්, ඒ සඳුන්ස පැහැදිලි කරා වගේ පැහැදිලි කළ විදිහට එතන තියෙනවා ආදරණීය පුංචි දරුවනේ කරුණු දෙකක්. එකක් තමයි නාට්‍යයක් වේදිකාගත කරන කාල සීමාව. ගත්තට පස්සේ පැය දෙක දෙකහමාරකට සීමා වීම. ඒක එක කරුණක්. අනිත් එක තමයි එතුමා සඳහන් කරා ඔයගලන්ට බොහොම පැහැදිලිව මේ රංගනය සඳහා ලැබෙන ඉඩකඩ. නළු නිළියන්ට රංගනය සඳහා ලැබෙන්නේ වේදිකාව. එතකොට මේ අවකාශය ඉතාම පොඩ්ඩයි ලැබෙන්නේ. ඔව්, සීමිතයි. එතකොට සීමිත අවකාශයක් තුල රංගනය කිරීම කියන එකත් නාට්‍ය කලාවට ආවිනික වෙච්ච තවත් ලක්ෂණයක්. ඔව්.
එතකොට සර් මට මතකයි සර් මුලින්ම අපි නිර්වචනයක් ඉදිරිපත් කරා මොකද්ද මේ නාට්‍ය කියන්නේ කියලා. එතකොට සර් කිව්වා යම්කිසි නාට්‍යයක තියෙන අදහස, තේමාව, මේ දේ ප්‍රේක්ෂකයා කරා රැගෙන යන්න සතර අභිනේ ඉවහල් වෙනවා කියලා. දැන් වචනේ පරිසමාප්ත අර්ථයෙන් ගත්තාම සතර අභිනේ කියන්නේ හතරක්නේ. ආංගික, වාචික, සාත්වික, ආහාරය. එතකොට මෙන්න මේ සතර අභිනය අපි මේ ප්‍රේක්ෂකයා ළඟට අරයන මාධ්‍ය, කතාව ප්‍රේක්ෂකයා ළඟට අරයන මාධ්‍ය විදිහට ගන්නවා. එතකොට හැම නාට්‍යයකම අපි අඩු වැඩි වශයෙන් මේ සතර අභිනයේ භාවිතය දකින්නට ලැබෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට සතර අභිනය නාට්‍යයක භාවිතා කරනවා කියන එකත් නාට්‍ය තුළ දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් කියලා අපිට හඳුන්වන්න.
ඒ විතරක් නෙවෙයි හර්ෂණී මිස්, චිත්‍රපටිය, රූපවාහිනී නාට්‍ය අපට පටිගත කරලා තැටිගත කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන් පසුකාලීන රසයක් ලබාගෙන පසුකාලීන ප්‍රයෝජනය සඳහා. නමුත් වේදිකා නාට්‍ය ගත්තට පස්සේ මේ විදිහට තැටිගත කරලා හෝ පටිගත කරලා තබා ගැනීමට ඇති හැකියාවක් නැහැ. පටිගත කරලා තබා ගැනීමට හැකියාවක් නොමැතිකමත් මේක තුල තියෙන තවත් ලක්ෂණයක් විදිහට කතා කරන්න පුළුවන්.
දැන් ඔය රවින් සර් කතා කරා මේ තැටිගත කරලා පටිගත කරලා තියාගන්න පුළුවන් කියලා. මට මේ කාරණේ කියනකොට තවත් කාරණයක් මතක් වුණා සර්. දැන් චිත්‍රපටියක් නම් අපිට විවිධ සිනමා ශාලාවලදී, ඒ කියන්නේ එක් නගරයක විතරක් නෙවෙයි, මේක නගර කිහිපයක එකම වෙලාවේ අපිට මේක ප්‍රදර්ශනය කරන්න පුළුවන්.
ඒ කියන්නේ රට පුරාම එකවර
ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ටෙලි නාට්‍යයක් ගත්තත් අපිට මේ එකම නාලිකාවේ වුණත් රට පුරාම ප්‍රදර්ශනය කරන්න, විකාශය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නාලිකා කිහිපයක වුණත් මේක එකපාර විකාශය කරන්න පුළුවන්. හැබැයි වේදිකා නාට්‍යයක් නම් කවදාවත් එහෙම කරන්න බෑ. මොකද වේදිකා නාට්‍යයක් කියලා කියන්නේ සජීවී කලා මාධ්‍යයක්. ඔන්න එක කාරණයක්. සජීවී කලා මාධ්‍යයක් නිසා මේක සජීවීවමයි ඉදිරිපත් කරන්නට ඕනේ. තව කාරණයක් විදිහට මම මේක දිහා දක්වන්නම්. වේදිකා නාට්‍යයක් සඳහා සම්බන්ධ වෙන්නේ එක් පිරිසක්. දැන් අපි අද වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කරනවා. මේ වේදිකා නාට්‍යයට මම අපි හිතමුකෝ 10 දෙනෙක් ගත්තා කියලා. මේ 10 දෙනාම එකතුලා මේ නාට්‍ය ඉදිරිපත් කරනවා. ඒ 10 දෙනාම තමයි නැවතත් කොහේ හරි වේදිකා නාට්‍ය වේදිකා ගත කරනවා නම් ඒකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේකේ විශේෂ කාරණයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. වේදිකා නාට්‍යයක් එක් ස්ථානයක එක් වෙලාවකදී රඟ දැක්වීමේ රඟ දැක්විය හැකි එකවරයක් පමණයි.
සඳු නොයා හොඳ තැනකට ආවා. ඔයා කතා කරා සිනමාව, එහෙම නැත්නම් චිත්‍රපටිය, එහෙමත් නැත්නම් ටෙලි නාට්‍ය ගැන නේද? දැන් අපි දන්නවා මේ ටෙලි නාට්‍ය වේවා සිනමා වේවා ඒකෙදි මේ සම්බන්ධ වෙන ශිල්පීන් නේද, නළු නිළියන් ඇතුළු ශිල්පීන් වැටුපක් අපි එහෙම නැත්නම් වේතනයක් කියලා කියනවා ලබා ගන්නෙ මේ රූගත කිරීම අතරතුර රූගත කිරීම සඳහා. නමුත් මේ වේදිකා නාට්‍යයේදී තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අපි දන්නවා දැන් වේදිකා නාට්‍යයක් ගත්තම වේදිකා නාට්‍යයකට අධ්‍යක්ෂක නිෂ්පාදකගේ ඉඳලා මේ අනුශාංගික ශිල්පීන් ඊට පස්සේ එතනින් ගියපුවාම මේ නළු නිළියන් වගේ ශිල්පීන් ගණනාවක් එකතු වෙනෝ මේ නාට්‍ය සාමූහික කලාවක් කියලානේ අපි කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී ඒගොල්ලෝ මේ පෙන්නන සෑම දර්ශන වාරයක් අවසාන වෙනකොටම ඒකට සරිලන වේතනයක් ලබා ගන්නවා. ඒ කියන්නේ සියලුම ශිල්පීන් සෑම දර්ශන වාරයක් අවසානයේදීම මේකෙන් ප්‍රතිලාභ ලබනවා. අපි ගන්නවා ටිකට් එකක් ගන්නවා අපේක්ෂකයෝ එන අය බලන්න නේද? ඒක නිසා අන්න ඒ කරුණුත් එක්ක සුවිශේෂී ලක්ෂණයක් විදිහට හඳුන්වන්නට පුළුවන් සියලුම ශිල්පීන් සෑම දර්ශන වාරයක් අවසානයේදීම ප්‍රතිලාභ ලැබීම කියන කරුණ.
ඒකට හේතුව තමයි හර්ෂණී මිස් මේ මේ ශිල්පීන් සියලු දෙනාම නොමැති වුණොත් එම අපට නාට්‍ය ඉදිරිපත් කරන්න බැරි වෙනවා. මොකද ඇඳුම් නිර්මාණය කරන ශිල්පියා ඇඳුම් ටික ගෙනාවේ නැත්නම්, එතකොට අංග රචනා ශිල්පියා මේකප් කරේ නැත්නම්, එතකොට පසුතල නිර්මාණ ශිල්පියාගේ වගකීමක් විදිහට පසුතල ටික සම්බන්ධ කරේ නැත්නම්, මෙන්න මේ කියන අනුශාංගික කලාවන් ටික එකතුනේ නැත්නම් අපට නාට්‍ය ඉදිරිපත් කරන්න බැරි වෙනවා. එහෙනම් දර්ශනය කරන හැම අවස්ථාවකදීම මේ ශිල්පීන්ගේ දායකත්වය අපට අවශ්‍ය වෙනවා.
ඒක දැනුම වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, සම්පත් වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්. මේ කුමන ආකාරකින් හෝ දායකත්වයක් නාට්‍යයකට සපයනවනේ. අන්නේ
දායකත්වය වෙනුවෙන් තමයි මේ වැටුපක් එහෙම නැත්නම් වේතනයක් ලැබීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ කරුණ නැවත කිව්වොත් එම සෑම දර්ශන වාරයකදීම සියලුම ශිල්පීන් ප්‍රතිලාභ ලැබීම සිදු වෙන්නේ නාට්‍ය කලාවේදී විතරයි. හොඳයි. දැන් අපි කතන්දරයක් කියන්නේ මොකද්ද? නාට්‍යයක් කියන්නේ මොකද්ද? ඒ වගේම තමයි කතන්දරේ ලක්ෂණ වෙනම ඉගෙන ගත්තා. අපි දැන් බලමු නාට්‍ය හා කතන්දරය අතර තියෙන සමානතා මොනවද සහ අසමානතා මොනවද කියන එක. දැන් අපිට මේක තමයි වැදගත්ම කොටසක් විදිහට දැන් කතන්දරය කියන්නේ මොකක්ද කියන පැහැදිලි කරගන්න පුළුවන්. ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියලා හඳුරගන්න පුළුවන්. නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක හඳුරගන්න පුළුවන්. ඒකේ තියෙන ලක්ෂණ ඕගොල්ලන්ට පැහැදිලිව ලියාගන්න පුළුවන්. දැන් දරුවනේ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනි මේ දෙක තුල තියෙන සමානතා මොනවද. ඒ කියන්නේ නාට්‍යයේ කතන්දරයේ දෙකේම තියෙන ලක්ෂණ මොනවද, මේ දෙකෙන් වෙන වෙනම දකින්න තියෙන ලක්ෂණ මොනවද කියන එක අපි පැහැදිලිවම හඳුනාගන්න වෙනවා.
ඔව්. එහෙනම් සර් අපි මුලින්ම කතා කරමු කතන්දරය සහ නාට්‍ය අතර තියෙන සමානතා. එහෙම නැත්නම් පොදු ලක්ෂණ මොනවද කියලා මේ දෙකටම තියෙන. හොඳයි දුවේ පුතේ. අපි පළවෙනි කාරණයේ විදිහට එතෙන්දි දකින්නේ මුල මැද අග සහිත සිද්ධි මාලාවක් කතන්දරයේ වගේම නාට්‍යයේදිත් අපිට දකින්නට ලැබෙනවා. අපි කතා කරා හොඳ ආරම්භයක් තියෙනවා, මේකේ හොඳ ගලාගෙන යාමක් තියෙනවා, ඊට පස්සේ ආදර්ශයක් එහෙම නැත්නම් මොකක් හරි ජීවිත අවබෝධයක් ලබා දෙමින් අවසාන වෙනවා කියන. එහෙනම් මුල මැද අග කියන තුනම අපිට දකින්නට ලැබෙනවා නාට්‍යයේ සහ කතන්දරේ. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට අපි කතා කරනවා සංවාද භාවිත කිරීම. දැන් අපි දන්නවා වේදිකා නාට්‍යයක් ගත්තාම වේදිකා නාට්‍යයේ තියෙනවා පිටපතක්. මේ පිටපතේ මුල ඉඳලා අගටම අපිට දකින්නට ලැබෙන්නේ බොහෝ දුරට සංවාද තමයි මේකේ ගැබ් වෙලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන සංවාද